ගරු නිලන්ති කොට්ටාච්චි මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විදිහට මෙවර සභාගත කළේ අපගේ දෙවන අයවැය ප්‍රකාශය. අපි දන්නවා අපි මේ තුලින් උත්සාහ කළේ රටේ ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච වසරක වැඩපිළිවෙලක්. ඒ වසරක වැඩපිළිවෙල හරහා මේ රටේ ජනතාවට අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ගුණාත්මක වශයෙන් ඔවුන්ගේ ජන ජීවිතය ඉහළ තලයකට ඔසවා තැබීම. මේ අයවැය දිහා විවිධ අයට විවිධ කෝණවලින් බලන්න පුළුවන්. දේශපාලනික විවේචනය කෙසේ වෙතත් මං හිතනවා මේ රටේ ප්‍රාමාණික උගතුන්ට, බුද්ධිමතුන්ට මේ අයවැය දිහා බොහොම විශ්ලේෂණාත්මකව ආර්ථික සිද්ධාන්ත මත පදනම් වෙලා හොඳ සාධනීය විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව අපි දැක්කා ජනාධිපතිතුමා මේ අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරාට පස්සේ මේ විශේෂ ක්ෂේත්‍රයේ පිළිබඳව ප්‍රාමාණික වියතුන් මේ අයවැය ප්‍රකාශය පිළිබඳව බොහොම සාධනීය විවේචන ඉදිරිපත් කරලා තිබ්බා. මේක ඉතාම ආර්ථික විනයක් සහිත අයවැයක්, සාමාන්‍ය ක්ෂේත්‍රවලට වඩා වෙනදා ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශයන්ට වඩා බොහොම සංවේදී විශේෂ ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහිම බොහොම පුළුල් මනසකින් බලපු අයවැයක් විදිහට අපි දැක්කා ඒ විවේචන අතර තියෙනවා. ඒ වගේම සමස්තයක් හැටියට සාර්ව ආර්ථිකය මේ ආණ්ඩුව විසින් ස්ථාවර කරලා තියෙන බවට අපි පිළිගන්නවා කියලා විපක්ෂයේම ආර්ථික විද්‍යාව පිළිබඳව බොහෝ දැනුමක් ඇතැයි සමාජයේ පිළිගන්න දේශපාලන නායකයින් හොඳ දෙයට හොඳයි කියන්න අපි පැකිලෙන්නේ නැහැ කියලා මේ සභා ගැබේදීම මේ අයවැය ප්‍රකාශය හරහා ඔවුන් යම් පිළිගැනීමක් කරා, ධනාත්මකව මේ අයවැය ප්‍රකාශය ගැන අදහස් දැක්වීමක් කළා. එතකොට ඔවුන් එහෙම කියද්දී එක් අයෙක් මේක ධනාත්මක විවේචනයක් විදිහට ගන්න කියලා, අපි සාර්වාර්ථිකයේ අරමුණු මේ අයවැය මේ ආණ්ඩුව ළඟා කරගෙන තියෙනවා කියලා ඔවුන් කියද්දිම මන් දන්නේ නැහැ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කොහොමද මේ විවිධ මතවාදවල එල්බ ගනිමින් බොහොම සංවේදීව අපි විප්ලවීය තීන්දු මේ අයවැය හරහා ගන්නකොට ඒක එහෙම කරන්න එපා කියලා ප්‍රකාශ කරන්න කියලා. උදාහරණයක් විදිහට අපි දන්නවා දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ තමන්ගේ ජීවිතයම තේ පඳුරු අස්ස කැප කරපු ජනතාවක් තමයි මේ වතුකම්කරු ජනතාව කියලා කියන්නේ. අපේ රටේ වතු ආර්ථිකයේ ශක්තිමත් භාවයේ ගත්තොතින් ඒකේ ජීව ගුණයේ තියෙන මේ වතුකම්කරු ජනතාව අතේ. හැබැයි ලයිම් කාමරයෙන් එහාට ඒ වතුකම්කරු ජනතාවට තමන්ගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තිබ්බේ නැහැ. එතකොට කවදාවත් ඒ වතුකම්කරු ජනතාව තමන්ගේ දේශපාලන නායකයින් බොහොම ලස්සන කතා කියනකොට අත්පොල සන්නාදයක් දෙනවා ඇරෙන්න එතනින් එහාට තමන්ගේ ජීවිතය ආලෝකයක් දැක්කේ නැති පිරිස, ඒ අය වෙනුවෙන් අපි යම් කිසි ආකාරයකට ඔවුන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීම සඳහා ගත්තේ විප්ලවීය තීරණය. ඒක විප්ලවීය තීරණයක්. එතකොට එහෙම ගනිද්දී අපේ රටේ පොදු මහජනතාවගේ බදු මුදල් වලින් නොවුන්ට වැටුප් වැඩි කරන්න එපා කියන්න තරම් කොහොමද හෘද සාක්ෂියක් නැතුව මේ තමන්ගේ අදහස් දක්වන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට බොහොම කනගාටුදායක අදහසක් තියෙනවා මේ වෙලාවේ. එතකොට කෝ ඒ සහකම්පණය, කෝ ඒ තෙතමනය මේ රටේ අවවරප්‍රසාදිත ජන කොට්ටාශයක් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතේ ගුණාත්මක පරිවර්තනීය පියවරක් වෙනුවෙන් ආණ්ඩුව පියවරක් ගන්නකොට, එතකොට ඒකට සහය දෙන්න කියන එක තමයි අපිට මේ වෙලාවේ කියන්න තියෙන්නේ. මේක විවේචනය කරනවට වඩා මං හිතනවා ජනතාවගේ ප්‍රසාදය ඕනේ නම් ඒ මහජන නියෝජිතයන්ට මේක ධනාත්මකව දකින්න පුළුවන් කියන එක. අපි සාර්ව ආර්ථිකයේ ගත්තොතින් අපි කියනවා මේක කුළුණු කිහිපයක එකතුවක් කියලා. ආර්ථික ස්ථායීතාවය ඇති කිරීම, ආර්ථික නිදහස ඇති කිරීම, ආර්ථික සුරක්ෂිත භාවය ඇති කිරීම, සාධාරණ ආදායම් ව්‍යාප්තිය, තිරසාර සංවර්ධනය, ආර්ථික කාර්යක්ෂමතාවය, ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම, මෙන්න මේ කාරණාවලින් තමයි සාර්ව ආර්ථිකය අරමුණු කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ අරමුණු ළඟා කර ගැනීම සඳහා අපි ප්‍රධාන මාවත් හයක් ඔස්සේ මේ අයවැය හරහා වසරක සැලසුම මෙලලා තියෙනවා. තිරසාර සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධන වේගයක් මේ වෙනුවෙන් අද මේ වෙනකොට අපි අපේ රට සංචාරක ගමනාන්තයක් බවට පත් කරන්න නෙමෙයි හොඳම සංචාරක ගමනාන්තය බවට පත් කරන්න අපි පියවර අරගෙන තියෙනවා අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. අපනයන විවිධාංගීකරණය මගින් ඉහළ ආදායමක් ළඟා කරගෙන එහි ප්‍රතිලාභ සෑම ජන කොට්ටාශයකටම ලැබෙන්නට අවශ්‍ය සැලසුම් මේ වෙලාවේ අපි සකස් කරලා තියෙනවා. වැදගත්ම කාරණය තමයි ණය ගෙවන්න බෑ කියලා හැමෝම කියද්දී අපි ණය තිරසර භාවය අත්පත් කරගනිමින් ඉන්නවා සහ ඒක අපේ ප්‍රධාන උපාය මාර්ගයක් උපාය මාර්ගික අරමුණක් බවට පත් වෙලා තියෙනවා. නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිමත් කිරීම, ග්‍රාමීය දිලිඳු බව තුරන් කිරීම, ඩිජිටල්කරණය ප්‍රවර්ධනය මේ හැම අරමුණක් උපාය මාර්ගික අරමුණක් ඔස්සේම අපි බලාපොරොත්තු වෙච්ච ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරන්න මේ වෙද්දි ක්‍රියා කරමින් යනවා. ඒ වගේම නියෝජකාරක සභා සභාපතිතුමියනි මං කියන්න කැමති එදා මං හිතන්නේ මේ මහපොළ ශිෂ්‍යාධාරය කියන එක මුලින්ම දෙන අවස්ථාවේ මම නිවැරදි නම් රුපියල් 225ක් තමයි මහපොළ ශිෂ්‍යාධාරයේ විදිහට ලැබුණේ. රුපියල් 200ක් තමන්ගේ දුප්පත් අම්මා තාත්තට ගමට යවලා රුපියල් 25කින් මාසෙ ගැට ගහගත්ත දරුවෝ අද වැඩිහිටි පරම්පරාව. එතකොට ඒ තත්වය අදත් එක්ක සංසන්දනය කරලා බලනකොට ලොකු වෙනසක් නැහැ. එතකොට මේ රුපියල් 10000 මහපොළ ආධාරය අරගෙන ඒකෙන් තමන්ගේ මාසෙට හරියන වියදම් ටික කළමනාකරණය කරගෙන කීයක් හරි ගෙදර ඉගෙන ගන්න පොතපත ගන්න දුක් විඳින තමන්ගේ නංගිට මල්ලිට කීයක් හරි ගමට යවා ගන්න අද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මමත් මහපොළ ශිෂ්‍යාධාරයේ ලැබපු ශිෂ්‍යාවක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් එවකට. ඒතර ඒකේ වාසිය කොච්චරක්ද කියන එක මමත් අත්දැකීමෙන්ම දන්න කෙනෙක් විදිහට මං හිතනවා මේවා තමයි අපි ධනාත්මකව දැකලා මේවා තමයි අපි මේ සමාජය තුළ කතිකාවක් බවට පත් කරගත යුත්තේ. ඒ වගේම රටේ චින්තනය පේන්නේ රටේ නායකයාගේ චින්තනයෙන්. රටේ නායකයා තිරිසන් සතා ගැන පවා හිතන නායකයෙක් කියන එකෙන් අපිට පේනවා රටේ චින්තනය මොකක්ද කියන එක. එතකොට මේ වීති සුනකයන්ගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරන්න අපි යෝජනා කරලා තියෙනවා. අපි දන්නවා ගෑස් කාමරවලට දාලා මේ වීති සුනකයෝ ඝාතනය කරන්න, එහෙම නැත්නම් සයිනයිඩ් ඉන්ජෙක්ෂන් විදලා මේ වීති සුනකයෝ ඝාතනය කරන්න, AC කාමරවල ඉඳලා තීන්දු තීරණ ගන්නකොට ඒ වීති සුනකයන් කොහොමද මේ ප්‍රශ්නයෙන් මුදවාගෙන මේක ජනතාවටත් ඒ වගේම වීති සුනකයන් නිසා මතුවලා තියෙන මේ අර්බුදයටත් පිළියමක් බලලා මේ හොඳම පිළියම ක්‍රියාත්මක කිරීම සඳහා අපි ආණ්ඩුවෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. එතකොට අපි දකිනවා මේ වීති සුනකයන් සම්බන්ධයෙන් සුබසාධනය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරනකොට ඒක විදුහල්පතිවරුන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන් කරපු වැයස්තමේන්තුවේ මුදලත් එක්කත් සංසන්දනය කරලා වීදි සුනකයොන්ට මෙච්චරයි විදුහල්පතිවරුන්ට මෙච්චරයි කියලා විවේචනය කරන එහෙම නැත්නම් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන අය අපි දකිනවා. මේ වෙලාවේ අපි කියන්න කැමති මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව අනාගත පරම්පරාව හදන විදුහල්පතිවරුන් එක්ක කොහොමද අපි මේ වීදි සුනකයන් එහෙම නැත්නම් මේ රටට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ වීදි සුනකයන්ගේ සුබසාධනයට වෙන් කරපු මුදල සංසන්දනය කරන්නේ. එතකොට මේ වගේ පටු තැනකට එන්න එපා. එතකොට මේ වගේ පටු විවේචන වලින් තොරව මං හිතන්නේ අපි හැම විශේෂේත්‍රයක් කෙරෙහිම සංවේදී වෙලා හැම මාතෘකාවක් ගැනම සංවේදී වෙලා මේ කතා කරන්නේ අපිට ප්‍රමිතිගත රටක් ඕන නිසා. ආර්ථික වර්ධනයම නෙමෙයි රටක් දියුණු වෙනවා කියලා කියන්නේ. අපිට සැලසුම් සහගත රටක් ඕනේ, විනයානුකූල රටක් ඕනේ, මිනිස්සුන්ට අභිමානින් ජීවත් වෙන්න පුළුවන් රටක් ඕනේ. ඒ නිසා පිරිසිදු රටක් අපිට ඕනේ. අන්න ඒ නිසා තමයි අපි හැම අයවැයකදීම පොදුවේ ඉලක්කගත කරන කාරණාවලට ඔබ්බෙන් මේ හැම ක්ෂේත්‍රයකටම සංවේදී වෙලා මේ අයවැය හරහා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා ආයෝජකයෝ
ධර්මමාන්දිතුමිය ඔබගේ කාලය
අවසන් කරන මූල අසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි විශේෂයෙන්ම අපි ආයෝජන හිතකර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශක්තිමත් නීති රාමුවක් හදමින් තියෙනවා. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත පිළිබඳ පනත් කෙටුම් පත මේ වෙද්දි මහජන මත විමසුම සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක සම්මත කරගන්න. ඒ වගේම ආයෝජන ආරක්ෂණ පනත සම්මත කර ගැනීම වෙනුවෙන් අපි මේ වෙද්දි පියවර අරගෙන තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය පොහොසත් රටක් හදන්න, ලස්සන ජීවිත ගොඩනගන්න අපි ආරාධනා කරන්නේ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට වගේම රටේ සියලුම මහජනතාවට රට හදන්න පක්ෂ අවශ්‍ය නැහැ, පාට අවශ්‍ය නැහැ, ભેද අවශ්‍ය නැහැ. එකට එකතු වෙන්න. ස්තුතියි.